ගරු රංජිසිය බලාපිටිය මැත්තම ඔබතුමාට මිනිත්තු 21ක කාලයක්
තියෙනවද?
මිනිත්තු 21ක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ සන්තෝෂ වෙනවා කිරියල් මැත්තමාගේ සාකච්ඡා මේ කතාවට සවන් දීමට ලැබීම. හැබැයි මම වාඩි වුණේ විශේෂයෙන් එතුමාට පිළිතුරු දීමට සිදුවේ කියලා පොලේකුත් පෑනකුත් අරගෙන. විපක්ෂයේ ජනාධිපතිතුමායි ඊයේ ඉදිරිපත් කරපු මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විපක්ෂයේ ප්‍රධාන කතාව මම හිතන්නේ අද ඉදිරිපත් වුණේ. හැබැයි මම දැක්කා ඒක සම්පූර්ණ දුක් ගැනවිල්ල කඳුහුණාවක් පමණමයි. දැන් මේ සියල්ලටම පිළිතුරු හැටියට එතුමා කියන්නේ මැතිවරණයක්. මේක හොඳයි, මේ රටේ ජනතාව දැනගන්න එක නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂයේ ඉන්නේ කොතනද කියලා. රහසට විසඳුම් නෙවෙයි මැතිවරණයක්. ඒ තුළින් මොකද සිහිනේ තමන් බලයට පත්වීම. වෙන කිසිම විසඳුමක් මෙතරට නෑ කියන කාරණාව පමණමයි මේ ප්‍රධාන කතාවේ විපක්ෂයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දකින්නේ එච්චරමයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මේ ජනාධිපතිතුමා තමන්ගේ කතාව පටන් ගන්න තිබුණා අත්ත දීපා විහාරත. තමා තමාටම පහනක් වෙන්න. ඒක හරි. ඒක ප්‍රධානම අපි කවුරුත් කාටවත් ගැලපෙන දෙයක්. ඒ වගේම තවත් කියමලක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, අඳුරට සාපන කර එක පහනක් හෝ දල්වන්න කියලා. අපි අඳුරට වැටුණා 2022 වෙද්දී. ඒක තවත් කතාවක්, දීර්ඝ කතාවක්. හැබැයි එක් නායකයෙක් කිසිලා එක පහනක් දැල්ලුවා බොහොම ලොකු ධෛර්යයකින්. තවත් කණ්ඩායමක් එකතු වෙලා දැන් ඒකට ඒ ආලෝකයට තවත් එකතු වුණා. තෙල් දාන්න පුළුවන්, තවත් පහනක් ඒකට එකතු කරන්න පුළුවන්. එහෙම කණ්ඩායමක් එක්ක දැන් ජාතිය අඩියෙන් අඩිය අඩියෙන් අඩිය ආලෝකය කරා යනවා. ඒක නෑ කියන්නේ එතුමලට බෑ. නමුත් කණ්ඩායමක් ඉන්නවා මේ ආලෝකය දකින්න නැති. එතුමල කෑ ගහනවා නෑ ආලෝකය නෑ අඳුරමයි තාම කියලා. එතුමල විශ්වාස කරනවා අඳුර තුළින් තමයි ඒගොල්ලන් විමුක්තිය තියෙන්නේ කියලා. ඒ නිසා එතුමල මොර ගන්නවා. දැන් අපි අහන් හිටියේ ඒ අඳෝනාවට. අපි තාමත් අඳුරේ කිසිම එළියක් නැහැ. අපි ආවත් විතර මේ එළියපත් වෙන්නේ කියලා පණිවිඩය ජනතාවට දෙන්න එතුමාලා අති මහත් වෑයමක් දරනවා. හැබැයි මම එකක් කියන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනතාව ඊට වැඩි හුඟක් අවදියෙන් ඉන්නවා. දැන් ඊයේ එතුමාලා නැගිටලා ගියා. ඒකට කාරණා රාශියක් කිව්වා. ඒකද වග කියුදු විපක්ෂයක වගකීම කියලා මම දන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි ඒක එක දෙයක් වුණා. එතුමාලා තුළ තියෙන බෙදීමත් රටට ප්‍රදර්ශනය කරා. එතුමාලා නැගිටලා යනකොට භාගයක් මෙතන ඉඳගෙන හිටියා. මම දන්නේ ඒ වාගේ පණිවිඩ රටට දෙන එක හොඳයි. අපි ස්තුතිවන්ත වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. දැන් බලන්න එතුමාලාට එතන ඉඳගන්න ඉන්න බැරි හේතුව මේ අවුරුද්ද එකහමාරක් තුළ ආපු ධනාත්මක ගමන ජනාධිපතිතුමා පෙන්නලා දුන්නා. ඒක අහගෙන ඉන්න බෑ. ඒක කිසිසේත්ම ජාතිය වෙනුවෙන් කොටස්කාරය වෙන්න එතුමාලට පුළුවන්කමක් ලැබුණේ නැහැ. දැන් බලමු 2022 අයවැය අතුරු අයවැය. 2022 අතුරු අයවැය කියන්නේ මේ රටේ ආර්ථිකයේ ඉතාම තීරණාත්මකම පාර්ලිමේන්තු ලියවිල්ල, පාර්ලිමේන්තු පනත කොහොමද අර තිබුණු මහා නාරාවලෙන් අපි මේ අවුරුද්ද ගොඩේ එන්නේ ගත කරන්න කියලා ජනාධිපතිතුමා ඉතාම ධෛර්යයෙන් ඉදිරිපත් කරපු මේ මූල්‍ය ප්‍රකාශය. පක්ෂය 120ක් දෙනවා, විපක්ෂය 5ක් දෙනවා, වැලකේ සිට ගන්න 43යි. විපක්ෂයට එදත් බැරි වුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වැටිච්ච රට නැගිටවන්න යන වියවිල්ලට වැරදි තියනන් හදාගෙන අපි මෙහෙම කරමු කියලා කියන්න ශක්තියක් එතුමාලට තිබුණ නැහැ. එහෙම හැඟීමක් තිබුණ නැහැ. 2023 අයවැය යනකොටත් එහෙමයි. දේශීය ණය ප්‍රතිහුව ගතකරන්නේ අපි මුහුණ දිලා තිබුණ ලොකුම ගැටලුව. ඒක ප්‍රායෝගිකව එතුමාලා දන්නවා. හැබැයි එතුමාලට පුළුවන්කමක් තිබුණ නැහැ එතෙන්දී රට පැත්තෙ හිටගන්න. එතුමාල බැලුවේ විවිධාකාර මේ බියජනක සිතුවිලි ජනතාව තුළ වර්ධනය කරලා මේක කඩාකප්පල් කරන්න. මම ඒ කරුණ ටිකක් පෙන්න IMF ගිවිසුම ආපුහමත් ඒ වගේ තමයි. 120ක් පක්ෂෝ ඡන්ද දෙනකොට විපක්ෂෝ 25 අනිත්‍ය යන්න ගිහිල්ලා. ඇයි ඒ? ජාතිය පැත්තේ හිටගන්න එතුමාලට පුළුවන් වුණේ නැහැ. මමත්වය, තමන්ගේ දේශපාලනික අරමුණු, තමන්ගේ පෞද්ගලික අරමුණු, ඒවත් එක මේ ජාතිය වැටුණු තැන ගැන උන්ට කල්පනා කරන්න ඒ වගකීම ගන්න පුළුවන්කමක් විපක්ෂයට තිබුණේ නැහැ. 2024 අයවැයට ගියත් එහෙමයි. ඒ නිසා තමයි මම දකින්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ දවසේ ඔවුන්ට මේකට මුහුණ දෙන්න බෑ. ජනාධිපතිතුමා මේ කියන ධනාත්මක කරුණු මේ එකක්වත් සිතලූ නෙවෙයි. මේ අවුරුදු එකහමාරක් තුළ ආපු ගමන ගැන තුමා උඩින් කතා කරේ. ඒ මත පදනම්ම ඉදිරියට යන ගමන. ඒක කන්දෙන්න තරම් ධෛර්යයක් විපක්ෂයට නැතිවීම ගැන මම පුදුම වෙන්නේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මේ මේ මම කිව්ව තීරණාත්මක කරුණු කීපයකදී එතුමාලා දක්වපු අදහස් මම කියන්න කැමතියි. දැන් අපේ හරි සිල්ලා මැතිතුමා හිටියා නම් හොඳයි. මේ IMF එක එන්න ඉස්සරලා මේ ගැන කතා වෙද්දී 2022 11 මාසේ 9 වෙනිදා මේ හැන්සාට් එක මගේ තියෙනවා. එතුමා වෙන ලියවිල්ලක්. එතුමා කියනවා මේ මේ වාර්තා අපි ළඟ දැන් තිබෙනවා. අපිට මේ වාර්තා ලැබුණේ කොහොමද? අපට ලැබුණේ පාර්ලිමේන්තුවෙන් නෙවෙයි. මේක අපට ආවේ ජනාධිපතිවරයාගේ සමහර කමිටුවල සිටින පුද්ගලයන් අනියම් විදිහට ගෙනාපු ලියවිලිත් අරගෙන මේ සමාජ බය කරන්න උත්සාහ කරපු විපක්ෂයේ කොහොමද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අවුරුදු එකහමාරක ධනාත්මක ගමන ගැන ජනාධිපතිවරයා කියන තැන වාඩි වෙලා ඉන්නේ? ඔවුන්ට යන්න සිද්ධ වෙනවා. ඒ වගේම කිරියල්ල මැතිතුමාම කියලා තියෙනවා 2024-27 දේශීය ණය ප්‍රතිහෝගත කළොත් වත්කම් වල වටිනාකම 30%කින් අඩු වෙනවා. EPF එක ප්‍රතිහෝ ගත කරොත් 30%කින් EPF වටිනාකම අඩු වෙනවා. මේක දරා ගන්න බෑ. මේ මහා දුක් ගැනවිල්ලක් මේ ජනතාව අවුස්සන්න කියන කතා. ඉතින් එතුමාලට මේ ධනාත්මක කතාව අහගෙන ඉන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේක හැන්සාඩ් එක 2023-27 එතුමාලා කරපු ප්‍රකාශ. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කියනවා 2023-26 කොටි වල්ගියක්ලු මේක මේ ඉදිරිපත් කළ දින සැක්සුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ හැම යෝජනාව ගැන හිතනකොට මේ ගැන කල්පනා කරනකොට මට මතක් වෙනවා කතාවක්. ඒ තමයි කොටියාගේ වලිය. මේ මේ මොකද්ද මේ ජනතාවට දෙන්න හදපු පණිවිඩය? මේ එවැනි පිරිසකට මෙතන වාඩි වෙලා මේක අහගෙන ඉන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 2023-27 අනුර කුමාර මැතිතුමා කියනවා මේ IMF විවාදයේදී සේවක අර්ථසාද අරමුදල කපා හැරීමට එරෙහිව වෘත්ති සමිති අනිවාර්යෙන් පාරට එනවලු. මේ බලාපොරොත්තුව. එහෙම පිළිසකට මේවට සවන් දෙන්න අමාරුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම මේ කාරණා කිහිපයක් විතරයි පෙන්වලා දුන්නේ. ඒ නිසා එවැනි විපක්ෂයකින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේවට සවන් දීලා මේවේ අඩුපාඩු පෙන්නලා යම් ගමනක් යන්න රටක් හැටියට හිතාවි කල්පනා කරාවි කැපවේවි මමත්වයේ පැත්තකින් තියලා වැටුණු වලෙන් උඩේ ඉන්න ජාතියට උදව් කරාවි කියලා අපිට බලාපොරොත්තු වෙන අමාරුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි ජනාධිපතිතුමා පුන පුනා එපෙන ඉල්ලා සිටියා. මම හිතනවා දැන්වත් ඔවුන් මේ ගැන කටයුතු කරන්න තමන්ට තියෙන යුතුකම් තේරුම් ගනීවි කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතුමා කතා කරන සිස්ටම් චේන්ජ් එකක් ගැන. ඇත්තම සිස්ටම් චේන්ජ් එකක් ගැන පාර්ට බහැලා උද්ඝෝෂණය කරා. හැබැයි එක්කෙනෙක් ළඟවත් නියෝජ්‍ය කතානායකතුමනි මොකද්ද මේ චේන්ජ් කරන සිස්ටම් එක කියලා. තිබුණේ නෑ අදහසක්. හැබැයි දැන් මේ යන ගමන මේ අවුරුද්දක් හමාරක් තුළ චේන්ජ් එකක් නැද්ද? වෙනසක් නැද්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? දැන් මොකද මේ අස්සැසුම කියලා දෙන්නේ අපි? අපිට තියෙන ලොකුම අභියෝගයේ අස්සැසුම දීමේදී මේ රටේ මේ සුභසාධනය රජයේ උදව් ලැබිය යුතුයි තෝරා ගැනීම. අපි ඒකේ තිබුණ වගන්ති දැඩිව ආරක්ෂා කරපු නිසා මේ අහව ඒ පනතේ සමාජ සුභසාධන පනතේ තිබුණු වගන්ති මොකද මේ තොරතුරු දෙන්නා සහ තොරතුරු ලබා ගන්නා බැඳෙනවා මේ හරියාකාර තොරතුරු දීමට කියන එක. ඇයි අපි ඒකේ එච්චර දැඩිව හිටියේ? හැබෑවට උදව් වන අවශ්‍ය කෙනාට උදව් ලබා දෙන්න අපි අභියෝගයට මුහුණ දුන්නා. දැන් අපි නැවතත් මේ නොලබෙච්චා වෙනුවෙන් අයුම්පත් කැඳවනවා. හැබැයි අපි උත්සාහ කරේ සිස්ටම් එක වෙනස් කරන්න. අර දේශපාලන විවිධාකාර බලපෑම් වෙනත් බලපෑම් මත රජයේ ආධාරය ලැබලා සුදුස්සාට නොලබෙන එක වෙනස් කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමයි. දැන් මේ උරුමය කියන වැඩසටහන මේක වෙනසක් නෙවෙයි. මේක පාරට බැල කෑ ගහලා කරන්න ඕන විප්ලවයක්. 1890 මුඩුබිම් පනතෙන් මේ රටේ මිනිසුන්ට අහිමි වෙච්චි ඉඩම තමන්ට කියලා ලබා දෙන්න විවිධාකාර ඔප්පු ලබා දුන්නා. විවිධාකාර ඔප්පුව කියන්නේ දීමනා පත්‍රයක් වුණා. හැබැයි ඉඩමේ තියෙන ගහ තමන්ගේ දරුවගේ වහලෙට රීපටි ගිරා ගන්න යන්න ඕනේ දවස් 10ක් ප්‍රාදේශීයගම් කාර්යාලයට. වැසිකිලි වල කපා ගන්න බෑ. අද ඒක පවුල් ලක්ෂ 20ක තියෙන ප්‍රශ්නයට විසඳුම් හොයන එක සිස්ටම් එක වෙනස් කිරීමක් නෙවෙයිද? මේක තමයි හැබැයි පෞද්ගලික කරන. එතෙන්දි කිව්වා ඒක. පවුල් ලක්ෂ 20කට තමන්ගේ ඉඩම සින්නක් කරේ ලබා දීම. මේකට කවුරු චෝදනා කරන්නේ නැහැ පෞද්ගලිකරණය කියලා. හැබැයි මේක තමයි හැබෑවට ක්‍රමේ වෙනස. දූෂණ විරෝධී පනත, මහ බැංකු පනත. දැන් මහ බැංකු අද පූර්ණ ස්වාධීන ආයතනයක්. ඉතින් මේක මේ ක්‍රමේ වෙනසක් නෙවෙයිද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? රාජ්‍ය වේදම් කළමනාකරණය. දැන් හොරු අල්ලනවලන කියලා කෑ ගහනවා. හැබැයි මේ යුගයේ තරම් මුණ බලවතා වුණත් නීති ඉදිරියේ සමානයි කියන එක පෙන්වූ යුගයක් මම හිතන්නේ නැහැ. ඒ නිසා මේ කවුරුත් ඉල්ලන නීතිය සැමට කියන කාරණාවත් අද සාක්ෂාත් කරලා තියෙනවා. කටින් නෙවෙයි අන්න ඒ නිසා මේ සිස්ටම් චේන්ජ් එක ඉල්ලපු අයට හැබෑවට තියෙන වෙනස තේරුම් ගන්න අද ඔවුන් පාට කණ්ණාඩියක් දාලා නැත්තම් නියෝජ්‍ය කතානායකතුමනි හොඳම යුගය ඇවිල්ලා තියෙනවා. මේ හැබෑ වෙනසට එකතු වෙන්න කියන පණිවිඩය තමයි ජනාධිපතිතුමා ඊයේ ලබා දුන්නේ. මේ හැබෑ වෙනස එකින් එකට බරපතල වෙනස්කම් විප්ලවීය වෙනස්කම් මේ අවුරුදු එකහමාරක් තුළ එතුමාගේ නායකත්වයෙන් මේ රට කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් එතුමා පෙන්ලා දුන්නා උද්ධමනයේ කොතර වෙනස් මම මේ සංඛ්‍යා ලේඛන වලට යන්නේ නැහැ එතුමා කියපු නිසා. උද්ධමනයේ වෙනස් වීම, රුපියලේ අගය වෙනස් වීම, බැංකු පොලිය වෙනස් වීම, විදේශ සංචිතවල වෙනස් වීම, සංචාරක පැමිණීම වෙනස් වීම, විදේශ ප්‍රේෂණවල වෙනස් වීම, ප්‍රාථමික ගිණුම අවසාන වශයෙන් මම ගත්ත ප්‍රාථමික ගිණුම අවුරුදු 75න් අවුරුදු 4යි අපිට ධනාත්මක තියාගන්න පුළුවන් වුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි හැමදාම ආදායමට වඩා වියදම් කරා, හොයුවට වැඩිය කෑවා සරලව කිව්වොත්. හැබැයි මේ අවුරුද්දේ අපිට පුළුවන් වුණා මේ මහා දුෂ්කර වැඩපිළිවෙලක් තුළ මේ තත්ත්වය වෙනස් කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ප්‍රාථමික ගිණුමේ ධන තත්ත්වයක් තියාගන්න ඉතින් මේවා එකක්වත් පහසු නෑ. මේවා හරි අපහසුයි. මේවා හරිම මේ ජනප්‍රියතාවෙන් තොර තීන්දුව තුළින් තමයි මේවට යන්න පුළුවන්. හැබැයි සියල්ල රජයක් හැටියට අපි කරා. ඊයේ නායකතුමා හැටියට තුමා ප්‍රකාශ කළේ ආපු ගමනේ තියෙන ධනාත්මකදේ. එතනින් එහාට අපි යන ගමනේ ඉලක්කයන් තමයි එතුමා පෙන්වා දෙන්න උත්සාහ කරේ. ඉතින් ඒ සංඛ්‍යාත්මකව පෙන්වපු කරුණු එකක්වත් නෑ කියලා කියන්න විපක්ෂයට පුළුවන්ද? මේ දුක් ගැනවිල්ලක් හැර ඔවුන්පත් වෙලා තියෙන තත්ත්වය හැර වෙනත් යමක් කියන්න හැකියාවක් නොතිබීම ගැන මම පුදු වෙන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායක තුමනි. දැන් IMF සංවිධානය එතුමාලත් පිළිගන්නවා යන්න ඕනේ කියලා. දැන් IMF සංවිධානය කියනවා ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ක්‍රියාත්මක කරලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සාධනීය ප්‍රතිඵල ළඟා කරමින් දළදේශීය නිෂ්පාදිතය 2023 තුන්වන කාර්තුවේදී 1.6% ධනාත්මක වර්ධනයක් වාර්තා කළ අතර එය අඛණ්ඩව කාර්තු 6ක පළමු ප්‍රසාරණය විය. කාර්තු 6ක් අපි ඍණ ආර්ථිකයේ හිටියා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මේ 2023 තුන්වන කාර්තුවේදී ධන ආර්ථිකයකට ආවේ මේ වැඩපිළිවෙලක් නැතුවද, සැලැස්මක් නැතුවද, නායකත්වයක් නැතුවද, කැපවීමක් නැතුවද? නෑ, මේ සියල්ලම එකට ගොනු කළ ගලු කරන්න පුළුවන් නායකයෙක් මුලස්සනේ ගත්ත නිසා. විවිධ මත, විවිධ පක්ෂ, විවිධ ප්‍රතිපත්ති තිබුණ මිනිස්සු රට වෙනුවෙන් යම් තැනක එකතු වුණා. අන්න එකතුව ඒ වගේ මේ රටේ සමස්ත ජනතාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔවුන්ට තමයි අපේ ශීර්ෂ ප්‍රණාම ස්තුතිය පළ කරන්න අවශ්‍ය. ඔවුන් මේක තේරුම් අරගෙන පාරට බස්වන්න උත්සාහ කරා, උද්ඝෝෂණ කරන්න උත්සාහ කරා, බය කරන්න උත්සාහ කරා. හැබැයි ජනතාවට විශ්වාසයක් තිබුණා මේ නායකයන ගමන තමයි අපි මේ වෙලාව අපි ආයුත්තේ, ඔහුට තමයි මේ වෙලාවේ උදව් කළ යුත්තේ. අන්න ඒ ජනතාවගේ මේ තිබුණු විශ්වාසය නිසා තමයි මේ ගමන එන්න ලැබුණේ. ඒ නිසා ඔවුන්ට තමයි ඒ අසීරුව දරාගත්ත, ඒ දුක විඳගත්ත ජනතාවට තමයි අපි මේ වෙලාවේ ස්තුති කරන්න ඕනේ. විපක්ෂය තේරුම් නොගත්තාට ඔවුන් තේරුම් ගත්තා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මේ සහතිකය දීලා තියෙන්නේ අපි ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දක්වලද, නැත්නම් ඔවුන්ගෙන් අපෙන් ඔවුන් යම් දෙයක් අරගෙන? නැහැ, ලෝකයට පණිවිඩයක් දෙනවා. අපි දැන් නැගිටින්න සූදානම් මේකට උදව් කරන්න කියලා. දැන් ඒ වගේම මේ වතාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ හැම දෙයක්ම අපි හැකිතරම් විනිවිද භාවයෙන් යුතුව කරා කියන එකත් මට කියන්න පුළුවන්. IMF ගිවිසුම 16කට අපි ගියා. එක වතාවක් ගිවිසුමට අත්සන් කරේ වැඩ බලන මුදල් අමාත්‍යවරය හැටියට මම 2009. හැබැයි ඒ සැරේ අපි පාර්ලිමේන්තුවට ගෙනාවා. හැබැයි මේ 16න් වැඩි වතාව ගානක් මේ පාර්ලිමේන්තුවට ආයෙම නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කැබිනට් එකට ආවේ නැති වතාවලුත් තියෙනවා. හැබැයි මේ වතාවේ දින 3ක විවාදයක් කරලා හැම කාරණාවක් පිළිබඳ එකින් එකට කතා කරන්න විපක්ෂයට අවස්ථාව දීලා, ජනතාවට අවස්ථාව දීලා, මෙවැනි විනිවිදභාවයකින් මේ ජාත්‍යන්තර මූල්‍ය ගිවිසුමක් අත්සන් කරපු පළවෙනි අවස්ථාව මේක. ඉතින් මේවා ක්‍රමයේ නැත්තම් ක්‍රමවේදයේ වෙනස්කම් නෙවෙයිද කියන ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේවා පිළිගන්න කවුරු හරි සූදානම් නැත්තම් ඔවුන් ඉන්නේ හැබෑවට මන්දුරේ තමයි. නියෝජ්‍ය කතානායකතුමනි, මේකක්වත් ජනප්‍රිය තීන්දුවක් නෑ. අපි ඒකත් කියන්න අවශ්‍යයි. මේවා විපක්ෂයකට හරි පහසුයි මේවා ජනතාවගේ පැත්තෙන් ඉඳලා කතා කරන්න. හැබැයි හැබෑවට රට වෙනුවෙන් කතා කරන්න අපිට මේ හැකියාවක් ශක්තියක් තිබිය යුතුයි. ජනාධිපතිතුමාට ශක්තිය තිබුණා. දැන් මේ බදු ලිපිගණු සංඛ්‍යාව 114ක් තිබුණු බදු ලිපිගණු සංඛ්‍යාව 105කට බහිනකොට ඒක ආපහු නැවත යථාතත්වයට පත් කරනකොට ඒක ජනප්‍රිය වෙන්නේ නැහැ කිසිසේත්ම. මේ විශාල පීඩනයකට ලක් වුණු රටක අපි රාජ්‍ය ආදායම ගැන කතා කරනවා. රාජ්‍ය ආදායම වර්ධනය කරන හැම විටම බදු ප්‍රමාණය වැඩි කර ගැනීම. ඉතින් මේක ජනප්‍රිය නැහැ. හැබැයි අපි රට වෙනුවෙන් ජනප්‍රිය නැති තීන්දුව ජනාධිපතිතුමා ගත්තා. අද ඒ නිසා තමයි අපි යම් කිසි ශක්තිමත් තැනක ඉඳගෙන 8.3% ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තිබුණු රට අපි. හැබැයි අද අපි 8.3% 11 දක්වා වර්ධනය කරගෙන තියෙනවා. ඉතින් මේක සැලසුමක් නැතුව කරපු දෙයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි ඉලක්කය 15% දක්වා යන්න. ඒ නිසා මේ සියල්ලම රට වෙනුවෙන් ගත්ත තීන්දු, ජාති වෙනුවෙන් ගත්ත තීන්දුවල ප්‍රතිඵල. ඒක තමයි වියුත්තේ. අපි මේ හෙට ඡන්දෙද අනිජ ඡන්දෙද කියලා බලබලා හිටියේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. රට වෙනුවෙන් මේ නායකයා තීන්දු ගත්තා. හැබැයි ජනතාව අද ඒක තේරුම් ගන්න තියෙනවා. මේ තීන්දුවල ප්‍රතිඵලයේ අවසාන වශයෙන් මේ රටට, මේ ජාතියට ලැබෙනවා කියලා මේ රටේ ජනතාවට ඉතා පැහැදිලි චිත්‍රයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මම මේ විශේෂයෙන් මතක් කරන්න කැමති අපේ එකතුව ජනාධිපතිතුමා මේ පුනපුනා කියන්නේ එතුමාට මේ ඉන්න පිරිසේ කියන්න පුළුවන්. හැබැයි මේ වගේ වෙලාවක අපි ඊට වඩා පළල් එකමුතුවක් තියෙනවා නම් ඒක ඉතාමත් වැදගත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි තාමත් අර මේ පැරණි තත්වයෙන් අපිට මිදෙන්න බැරි නම් ඒක නෙමෙයි මේ රටේ ජනතාවගේ පරමාර්ථය, බලාපොරොත්තුව. පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ වගකීම අදටත් ඒ තත්වයෙන් මිදෙන්න අපිට මේ බැරිවීම ගැන මම කනගාටු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම එක සටහනක් විතරක් පෙන්වන්න කැමතියි. දැන් දේශීය ණය ප්‍රතිරූපගත කරනේදී විශාල උද්ඝෝෂණයක් මවන්න හැදුවා. මේ විශ්‍රාමික අරමුදල් වල පොලිය අඩුවීම පිළිබඳ විශාල අලාභයක් වෙනවා, මෙච්චරක් නැති වෙනවා, පාරට බහින්න ඕනේ. හැබැයි ජනතාව ඒ දිහා බොහොම උපේක්ෂාවෙන් බලන්න හිටියා. දැන් මේ 9% පොලියක් මේ අරමුදල් වල අයට නිශ්චිතවම හම්බ වෙනවා. දැන් අද කීයද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහා බැංකු ඉතිරි කිරීම පොලිය අනුපාතය 9%. ජාතික ඉතිරි කිරීම බැංකුවේ ස්ථාවර මේ ඉතිරි කිරීම සඳහා වර්ෂයක් සඳහා ස්ථාවර ඉතිරි කිරීමට ගෙවන්නේ 8%. දැන් මේ එතකොට අර අර්ථසාධක අරමුදල් වල හිටපු සේවක සහෝදරින්ට පාඩුවක් වෙලා තියෙනවද? ඔවුන් ඊට වැඩි 100 ඉතිරි කිරීම බැංකුවේ සල්ලි දැම්මට වැඩි 1%ක් ඔවුන්ගේ ගිණුමට බැර වෙනවා මේ පොලිය හැටියට. දැන් මේකට තමයි මිනිස්සු පාරට බස්සන්න අපේ රටේ විපක්ෂයේ කටයුතු කළේ. එවැනි විපක්ෂයකට ඊයේ මෙතන ඉන්න බැරි වීම ගැන මම පුදුම වෙන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි මම ඉල්ලා සිටිනවා අර ජනාධිපතිතුමා කිය කාරණාව නැවත නැවත අපි කතා කරන්න අවශ්‍යයි. අපි දැන්වත් මේ කාරණාවට එකතු වෙන්න අවශ්‍යයි. සමහර විට බියක් තියෙන්න පුළුවන් මේ මල්වට්ටියට අපිට අත ගහ ගන්න බැරි වුණානේ කියලා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ බිය වෙන්න අවශ්‍ය නැහැ. දැන් අපි බෞද්ධ හැටියට අපි දන්නවා මල්වට්ටියට අත ගහන්න බැරි වුණත් පූජා කරාට පස්සෙත් මල් ටිකට අත තියලා වැන්දොත් ඒ ආනිසංසෙම ලැබෙනවා. අනිකුත් ආගම්වලත් ඒ විදිහේ පව් සමාකර ගැනීම ඕන තරම් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා දැන්වත් මේ අපේ තියෙන මේ කෙලවරක් නැති වූ සාම්ප්‍රදායික විරෝධය, සාම්ප්‍රදායික වශයෙන් හැමදේටම විරුද්ධ වීම, පෙන්වා දීම, අසුභවාදයේ පෙන්වලා ජනතාවගේ තියෙන ධනාත්මක සිතුවිලි විනාශ කිරීම අපි නවත්විය යුතුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක තමයි ජනාධිපතිතුමා පුන පුන ආරාධනා කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නවත්, පක්ෂ දේශපාලනය නැති කරන්නවත් නෙවෙයි. මෙවැනි වෙලාවක මේ රටේ තියෙන අර්බුදයට මුහුණ දෙන්න අපේ එකමුතුකම, අපේ සමගිය, අපි හරි දේ හරියට දැකලා වැරදි දේ වැරදියට දැකීම අවශ්‍ය, එහි අවශ්‍යතාවය. මට කොච්චර වෙලා තියෙනවද ගරුණියට?
මිනිත්තු දෙකක් කාලයක්.
හරි, මම මිනිත්තු දෙකෙන් ඉවර කරනවා. දැන් ඔබතුමා දකින්න ඇති පහුගිය මේ වැට් බද්ද වැඩි කිරීමේදී අපිට අවශ්‍ය වෙන වැට් බද්ද වැඩි කරන්න මොකද රාජ්‍ය ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අපි මේක යම් අවස්ථාවක අඩු කරන පණිවිඩය අපි ගේනවා. ඒක අපිට සිද්ධ වුණා. අපි 15%ක් තිබුණ එකට 18%ක් කරා යම් කිසි ප්‍රමාණයක්. හැබැයි සුන්නේ තිබුණේවා 18%ක් කරා. හැබැයි මේ පාර්ලිමේන්තු උපතුමාට වතක ඇති මොන තරම් මහ විශාල භීතිකාවක් හැදුවද ජනවාරි මාසේ එනකොට මේ රටේ භාණ්ඩයක් සේවාවක් ගන්න ක්‍රමයක් නැති වෙයි, මිල නොහිතූ තරම් ඉහළයි, කණ්ඩ බොණ්ඩ නැති වෙයි. දැන් මේ ජනවාරි මාසේ පහු වෙලා අපි පෙබරවාරි මාසේ ඉන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. උද්ධමනය වැඩි වෙලා තියෙනවා. 6.4 උද්ධමනය. ආහාර උද්ධමනය 3.3. මොකද ආහාර උද්ධමනය අඩු වැඩි අඩු වුණේ. අපි මෙම පාලනය කරා මේ හැම දෙයක්ම කළමනාකරණය කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අත්‍යවශ්‍ය දෙයට මේ වැට් එක වටින්න නැති වෙන පාලනය කරන නිසා තමයි උද්දමනේ 6.4කට වැඩි වෙද්දී 3.3ක ආහාර උද්දමනේ තියාගන්න පුළුවන් උනේ. ආහාර නොවන උද්දමනේ 7.9යි. හැබැයි මේ 6.9ක උද්දමනයක් තියෙන්නේ මේ රටේ රාජ්‍ය ආදායම ජනවාරි මාසේ ඉලක්ක කරලා තිබුණේ 219 බිලියන 274ක් ලැබිලා තියෙනවා 125ක වර්ධනයක්. මේ වර්ධනේ වාසිය හම්බ වෙන්නේ මේ කාටවත් පෞද්ගලික නෙවෙයි මේ රටේ සමස්ත ජනතාවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි. රේගුවට 114 ඉලක්කයක් දීලා තියෙන බිලියන ජනවාරි වල 121ක් වුන් හොයලා තියෙනවා 111ක වර්ධනයක්. සුරාබදුවකට බිලියන 12යි බිලියන 14ක් හොයලා තියෙනවා. දේශීය ආදායමකට බිලියන 88.9ක් හොයන්න කියලා කිව්ව ජනවාරි වල බිලියන 114ක් 130ක් හොයලා තියෙනවා. මේ වාසිය කාටද ලැබෙන්නේ? මේ ආදායම කාටවත් ගෙනියන්න බෑ. මේ ආදායම මේ රටේ සමස්ත ජනතාවට මගෙන් අපේ නිමල් සිරිපාල ඇමතුම ඇහුව දැන් විවාදගත මුදල් ලෑස්තිද මේ කඳුකර ඔව් ලෑස්ති ලබන වාසියනකොට යෝජනා ආපු ගමන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දෙන්න සූදානම් මේ රාජ්‍ය ආදායම වර්ධනය කරගත්ත නිසා. හැබැයි ඒ රාජ්‍ය ආදායම වර්ධනය කරා ගන්න අතරතුර අපිට ජනවාරි මාසේ උද්දමනේ 6.4ක තියාගන්න ලැබුණා. මේ 170ක උද්දමනයක් තිබුණු රටක් මේ නියෝජ්‍ය කතානායකතුමනි 170ක් උද්දමනයක් තිබුණ එකක් පාලනය කරලා තමයි අපි මේ තැනට ගෙනාවේ. අන්න ඒ නිසා
අරමුදල සියලු මන්ත්‍රීන්ට ලබා දෙන්න සියලු කට සූදානම් කරලා තියෙනවා කියලා. නමුත් අපි දන්නා තරමින් නම් ආණ්ඩු පක්ෂයට දෙනවා විපක්ෂයට නෑ. ඒ නිසා ගරු අපි ඉල්ලා හිටිනවා සියලුම දෙනාටම ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න.
හරි නියෝජ්‍ය කතානායකතුමනි විවාදයකට අරමුදල් මේ පිළිබඳ තීරණ ගන්නේ ප්‍රාදේශීය මේ සම්බන්ධීකරණ කමිටුව. අවසාන වශයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව. ඉතින් මේ මන්ත්‍රීවරු හැම දෙනාටම ඒකට ආරාධනා කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒකට වාඩි වෙලා යෝජනා දීලා මේ සාමූහිකත්වය ඇතුව මේ සාමූහික මේ නැගිටලා ගිහින් ඕවා කරන්න බෑ ගරු නියෝජ්‍ය කතානායක. නැගිටලා යන්න නැතුව එතෙන්ට ඇවිල්ලා තරුණ පෙන්වලා දීලා මේක ලබා ගන්න කියලා ආරාධනා කරමින් දැන්වත් මේ මල්වට්ටියට දායක වෙන්න. මල්වට්ටිය ගෙනියනකොට බැරි වුණා නම් පූජා කළාට පස්සේ අත තියලා මේකේ කොටස්කාරයෙක් වෙන්න කියලා ආරාධනා කරමින් ඔබතුමාට ස්තුතිවන්ත
වෙනවා. රීති ප්‍රශ්නේ අද ඔබතුමාගේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව හැමදාම ලබා දුන්නා. මේ සැරේ විතරයි ජනාධිපතිතුමා එහෙම නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලය මුදල් අමාත්‍යාංශයෙන් මේ චක්‍රලේඛනය කෙවලා මේ සම්බන්ධිකන කමිටුව හරහා විතරක් මේ මන්ත්‍රීවරුන්ට දෙන්නේ කියලා. ඒක ඔබතුමාල්ල කරන්නේ මොකද්ද? අනිවාර්යයෙන් ඔබතුමාල්ල මන්ත්‍රී කණ්ඩායම විතරක් රැස් වෙලා යෝජනා ටික අරගෙන ඉවරලා ඔබතුමාල්ලට විතරක් එක බෙදා ගන්නවා. කිසිසේත්ම සාධාරණ නැහැ.
මේ වතාවේ දැන් පෙර වතාවල තිබුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විමධ්‍යගත අරමුදල් මන්ත්‍රීවරයාට පෞද්ගලිකව නම් කරන්න පුළුවන්. ඒ නම් කිරීම තුළ තමයි අවුරුදු 75කට පස්සේ ඇවිල්ලා බැලුවත් අවශ්‍ය තැන සංවර්ධනය වෙලා නැහැ, අනවශ්‍ය තැන සංවර්ධනය. ඒ නිසා තමයි තීරණ ගන්න බාර දුන්නේ ප්‍රාදේශීය සම්බන්ධ කරන කමිටුව සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට. ඒ හැම එකටම මේ විපක්ෂයට ආරාධනා කරනවා. එතෙන්ට ගිහිල්ලා තමයි යෝජනා ටික දෙන්නේ.
හරි, බොහොම ස්තුතියි. කාර්තික මන්ත්‍රීතුමිය රීති ප්‍රශ්නයක් අද ඔබතුමියට.
සංජය ගරු මන්ත්‍රීතුමා කිව්ව කාරණයට අදාළව අපි එතුමාව දැනුවත් කරලා තියෙනවා සම්බන්ධ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා එතුමාලගේ යෝජනාවන් ඉදිරිපත් කරන්න පුළුවන් කියන කාරණේ අපි දැනුවත් කරලා
තියෙනවා. බොහොම ස්තුතියි. ඔබතුමා යෝජනා ටික සම්බන්ධීකරණ කමිටුවට දෙන්න. හරි. නෑ එතුමා ගරු විපක්ෂ නායකතුමා. නෑ ඔබතුමාගේ යෝජනා ටික දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට බාර දෙන්න කියලා එතුමා ඉල්ලීමක් කරා. හොඳයි, දීල බලන්න ක්‍රියාත්මක වේද. ගරු විපක්ෂ නායකතුමා,
විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ සභාව ඇමතීමත් සමග අපි විශ්වාස කරනවා රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා විකල්ප මාවත කුමක්ද කියන එක. මම කැමති මේ අවස්ථාවේ විශේෂයෙන්ම විකල්ප මාවත, ප්‍රායෝගික මාවත, නිවැරදි මාවත, රට ක්‍රියාත්මක විය යුතු තුන්වෙනි මාවත පිළිබඳව ප්‍රධාන වශයෙන් කරුණු 20ක් එළි දක්වන්න. ආරම්භයේදීම කියන්නට ඕන අපි ගමන් කරන මැද මාවත තුන්වෙනි මාවත අන්ත දක්ෂිණාංශක නව ලිබරල් වාදයක් නොව අන්ත වාමාංශික සමාජවාදයක් නොව සමබර මැද මාවතයි. මේ මැද මාවත තුළ සංක්ෂිප්තව කරුණු 20ක් ඉදිරිපත් කරනවා. අපි විශ්වාස කරනවා මේ සඳහන් කරන ප්‍රතිපත්ති 20 තුළ අපේ රටට මේට වඩා සෞභාග්‍යයක් නවෝදයක් උදා කිරීමේ අවස්ථාව නිර්මාණය වෙනවා. අපි විශ්වාස කරන්නේ ආර්ථික සංකෝචනය. අපි විශ්වාස කරන්නේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය සහ ආර්ථික ප්‍රසාරණය. වේගවත් ආර්ථික සංවර්ධන රටාවකට අපි රට යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් තුළ ජීවන මට්ටම ඉහළ යාම තුළ ආර්ථික මට්ටම ඉහළ දැමීම තුළ අපට පුළුවන්කම ලැබෙනවා සියල්ලන්ම අන්තර්ගත වූ වර්ධනයක් inclusive growth, ඒ වගේම සාමූහික සමෘද්ධියක් shared prosperity, සමානාත්මතාවය, සාධාරණත්වය, equity, justice යන ප්‍රතිපත්තීන් අනුගමනය කරන වැඩපිළිවෙළක්. අපි තරයේ විශ්වාස කරනවා මේ රටේ පෞද්ගලික අංශය තමයි රට ගොඩනගන ආර්ථිකය වර්ධනය කරන ඒ මහා ආර්ථික එන්ජිම. මේ එන්ජිම හරහා අපි බලාපොරොත්තු වෙනවා ආර්ථිකය සීමා බන්ධන වලින් තොරව ශීඝ්‍ර සංවර්ධන රටාවකට යොමු කරන්න. එනිසා පළවෙනි කාරණාව තමයි රජය අනුගමනය කරන ආර්ථිකය කුඩා කිරීම සංකෝචනය වෙනුවට අපි ආර්ථික වර්ධන රටාවකට යොමු වෙනවා. දෙවෙනි කාරණාව විශේෂයෙන්ම අපේ රජයක් තුළ සාර්ව ආර්ථිකය සහ ශුද්‍ර ආර්ථිකය මැක්‍රෝ ඉකොනොමි එක මයික්‍රෝ ඉකොනොමි එක මනා කළමනාකරණයකට ලක් කරමින් වර්තමානයේ එළඹ තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තිබෙන ගිවිසුම අපි සාකච්ඡාවෙන් සම්මුතියෙන් සංශෝධනය කරන්නට අදහස් කරනවා. යමෙක් අර්ථකථනය කරන්නට පුළුවන් IMF එකෙන් බැහැරව අපි කටයුතු කරන්නට යනවායි කියලා. නෑ, ඒක වැරදි. IMF සහභාගීත්වය ඉතාමත්ම වැදගත්. ලෝකයේ තිබෙන World Economic Order එක දිහා බැලුවම ඒක ගැන අවබෝධයක් තිබෙන Bretton Woods Agreement එක හරහා නිර්මාණය වුණු ගෝලීය ආර්ථික රටාව දිහා බැලුවම අපිට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහයත් එක්ක තමයි මේ ගමන යන්නට සිද්ධ වෙන්නේ. තුන්වෙනි කාරණාව අපි ඉදිරිපත් කරන ඍජු විදේශ ආයෝජන වර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ජාතික සැලැස්මක් අපි ක්‍රියාත්මක කරමු. There has to be a very speedy program of encouraging foreign direct investments. ශීඝ්‍ර ඍජු විදේශ ආයෝජන වර්ධනයක් උදෙසා ease of doing business index එක අපි ශ්‍රේණිගත කිරීම වලින් ඉහළ තැනකට යන්නට ඕනේ. anti corruption index එකනොත් දූෂණ විරෝධී ගමනෙනොත් අපි ඉහළ ශ්‍රේණිගත කිරීමකට යන්නට ඕනේ. ආයෝජන වලට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා one stop shop සංකල්පය හරහා ආයෝජන වලට අනුමැතිය ලබා දීම එක තැනක් කේන්ද්‍රගත කරගෙන ඒ සියලු රාජ්‍ය ආයතන අදාළ ආයතන අවසර ලබා දීමේ මධ්‍යගත ක්‍රමවේදයකට අපි ප්‍රවේශ වෙන්නට බලාපොරොත්තු වෙනවා. හතරවෙනි කාරණාව දැවැන්ත දූෂණ විරෝධී වැඩසටහනක අවශ්‍යතාවය රටේ බරපතල ලෙසම තිබෙනවා. අපි දුටුවා, අපිත් සහභාගී වුණා දූෂණ විරෝධී අලුත් පනතකට අනුමැතිය ලබා දෙන්න. අපි පිළිගන්නවා තිබුණු පනතට වැඩිය මේ පනත දූෂණ විරෝධී වැඩසටහනට ශක්තියක්. නමුත් අපි විශ්වාස කරන්නේ මේ පනත ප්‍රමාණවත් කියලා. අපි තරයේ විශ්වාස කරනවා දූෂණ විරෝධී වැඩපිළිවෙල පනතකට සීමා වෙලා හරියන්නේ නැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ entrenched clause එකක් හැටියට, fundamental rights chapter එක වගේ entrenched clause එකක් හැටියට ඇතුළත් කරලා සුළු බහුතරයකින් වෙනස් නොකළ හැකි වෙනමම වගන්තියක් හැටියට අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා දූෂණ මර්ධන දූෂණ විරෝධී වැඩසටහන ආයතන සහායම පිරිස්වල ස්වාධීනත්වය, අනන්‍යතාවය තහවුරු වෙන ආකාරයට නොවෙනස් කළ හැකි එමත් නැත්නම් 3-2 සහ ජනමත විචාරණයක 50%කුත් එක ඡන්දයක් හරහා වෙනස් විය හැකි ක්‍රමවේදයකට පමණක් සීමා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ස්ථිරසාරව ස්ථාපනය වෙන වගන්තියක් හැටියට දූෂණ විරෝධී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක අපි විශ්වාස කරමින් හතරවෙනි යෝජනාව හැටියට, වැඩපිළිවෙලේ හතරවෙනි පියවර හැටියට අපි ඒක ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රටට අවශ්‍යයි අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක්. We need export-led economic growth. අද අපිට පේනවා බොහොම පැහැදිලිව කවුරු මොන සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරත් අපනයන ශේෂ්ත්‍රයේ බරපතල කඩාවැටීමක් සිදු වෙලා තිබෙනවා. මේ බරපතල කඩාවැටීම තුළ අපේ අපනයන ශේෂ්ත්‍රයට ඉතාමත්ම දැවැන්ත බලපෑමක්, ඒ වගේම රටේ ආර්ථික තලයට මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. මේ රජයට හැකියාවක් නැහැ අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධන වැඩසටහනකට යොමුවන්න. ඒ මොකද මේ රජයේ අරමුණ හැමදේම කුඩා කරලා ප්‍රශ්න විසඳන එක. ආර්ථිකය කුඩා කරනවා, ජන ජීවිත කුඩා කරනවා, ඒ තුලින් ජනතාව අතේ තිබෙන මුදල් ප්‍රමාණය කුඩා වෙනවා, මුදල් සංසරණය අඩු වෙනවා. මේ රජයට අවබෝධයක් නැහැ economic multiplier effect කියන එක පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසාම මේ රජයේ එකම අරමුණ ජන ජීවිත කුඩා කරලා, මහජනතාවගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු කරලා උද්දමන ප්‍රශ්නේ විසඳීමට පමණක් යොමු වීම. අපි හිතනවා ඒක ප්‍රශස්ත ආර්ථික ක්‍රියාවලියක් නොවේ. හයවෙනි වැඩපිළිවෙල අපි විශ්වාස කරනවා ආර්ථික වර්ධනයේ ඩයිනමෝව හැටියට ශුද්‍ර, කුඩා, මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සහ ව්‍යවසායකත්වය. රටේ දළදේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙනවා. රටේ රැකියා නියුක්තියට, ඒ කියන්නේ රැකියා ලබා දීම 52%ක් සිද්ධ වෙන්නේ MSMEs වලින්. Micro, small, medium-sized entrepreneurs, enterprises සහ ඉන්ඩස්ට්‍රී සරහා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. රජය මේ ශුද්‍ර, කුඩා, මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට පරාටේ නීතිය හරහා එල්ල වී තිබෙන ඒ දැවැන්ත මරු පහර අංශු මාත්‍රයකටවත් ගණන් ගන්නේ නැහැ. පහුගිය දවස්වල තරු පහේ හෝටල්වල, තරු හතේ හෝටල්වල මේ පරාටේ ප්‍රශ්නය ගැන ලොකුවට කතා වුණත්, ඇමතිවරු සහභාගී වුණත්, මේ පරාටේ නීතිය හරහා අපේ රටේ ශුද්‍ර, කුඩා, මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට එල්ල වෙන මරු පහර නතර වෙලා නැහැ. හත්වෙනි පීවර හැටියට අපි විශ්වාස කරනවා බදු ප්‍රතිපත්තිය, යුක්තිය, සමාජ සාධාරණත්වය කේන්ද්‍ර කරගත් බදු ප්‍රතිපත්තියක් වෙන්නට ඕන. It has to be a fair and just tax structure. ප්‍රතිගාමී බදුවලට වඩාත් ලෙස යොමු වීම තුළ අද අපේ රටේ තිබෙන්නේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය. සීමලපිටිය ඇමතිවරයා ඔහුගේ කතාවේදී නොයෙකුත් අදහස් ඉදිරිපත් කරත්, අදටත් සති ගාණක් ගත වෙලත් ඔහුට බැරි වුණා මේ රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක, ලංකා බැංකුව, මහජන බැංකුව, ඒවට පොලු තියලා තියෙන ධනකුවේරින්ගේ නාමලේඛනය මේ සභාවට ඉදිරිපත් කරන්නට බැරි මුදල් ඇමතිවරේ රාජ්‍ය මුදල් ඇමතිවරුන් දෙපළක් ඉන්න තත්ත්වයක් තිබෙන්නේ. තාම ණයගත්තු තෝරුන් මෝරුන් තල්මසුන් ගැන ඒ අයට කටයුතු කරන්නට බැහැ. හැබැයි තරණ ණයගත්ත අය ණය නොගෙව්වයි කියලා අපේ රටේ විශ්වවිද්‍යාල යන දූදරුවන්ට ලබා දෙන පොලී රහිත ණය නතර කරන යුගයකයි අද අපි සිටින්නේ. ඒ නිසා සිමල පිටි ඇමතිවරයා කතාව කළා මෙතනින් පිට වෙලා ගියා. හරිනම් මේ වගේ අවස්ථාවක අඩුම ගානේ ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාවට ගියන් පස්සේ කතාව කරලා රාජ්‍ය ඇමතිවරු දෙපළ ඉන්න ඕන, මේ අඩුම ගානේ එක්කෙනෙක් හරි ඉන්නට ඕන, මේ අපි ඉදිරිපත් කරන කරුණු කාරණාවලට පිළිතුරක් ලබා දෙන්නට. අටවෙනි පියවර හැටියට අපි විශ්වාස කරනවා මේ රටට අවශ්‍යයි නිව් ඩීල් එකක්.
ඕඩර් ප්ලීස් කරෝ කෝකිලා ගුණවර්ධන මැතිණිය මූලාසනයට. ආරම්භ කරන ප්‍රශ්නතු.
අටවෙනි පියවර හැටියට අපි තරයේ විශ්වාස කරනවා කඩා වැටුණු ගරා වැටුණු අපේ දේශයට නිව් ඩීල් එකක් අවශ්‍යයි. ඒ නිව් ඩීල් කියන වචනය මම ඉදිරිපත් කරන්නේ මහා දැවැන්ත ලෝක ආර්ථික අවපාතය ද ග්‍රේට් වර්ල්ඩ් ඩිප්‍රෙෂන් එක ක්‍රියාත්මක වෙනකොට ඒ කාලවකවානුව තුළ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයා ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රුසවෙල්ට් නිර්මාණය කරපු වැඩසටහන නිව් ඩීල් වැඩසටහන. ඒ නිව් ඩීල් වැඩසටහන හරහා ආර්ථිකය ශක්තිමත් කරන දුගී භාවය තුරන් කරන වැඩසටහනකට එතුමා යොමු වුණා. ලර්න් ඒෂියා සර්වේ එකට අනුව අපේ රටේ දුප්පත් ප්‍රජාව මේ කාලවකවානුව තුළ මෑත කාලේ විශේෂයෙන්ම කොරෝනා කෝවිඩ් ඒ වගේම බංකොලොත් භාවය පාලකයන් විසින් නිර්මාණය කරපු බංකොලොත් භාවය තුළ දුප්පත්කම 130 සිට 170 දක්වා වැඩි වෙලා තිබෙනවා. 140කින් වැඩි වෙලා තිබෙනවා. ජාතික දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ රජයක් යටතේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ පැහැදිලි වැඩසටහනක්. අස්වැසුම වගේ ඡන්දයක් ඉලක්ක කරගෙන අතට ලබා දෙන තුටුපඬුරු ක්‍රමයක් නෙමෙයි. ඉතිරි කිරීමේ වැඩපිළිවෙලක්, ආයෝජන වැඩපිළිවෙලක්, පාරිභෝජන වැඩපිළිවෙලක්, නිෂ්පාදන වැඩපිළිවෙලක්, මේ වගේ විධිමත් වැඩපිළිවෙලක් හරහා ජාතික දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනකට ප්‍රවේශ වන්නට අපි බලාපොරොත්තු වෙනවා. 9 වෙනි පියවර හැටියට බොහොම පැහැදිලි රටට අහිමි වුණු දේපළ සම්පත් මිල මුදල් නැවතත් වරක් අපේ රට ලබා ගැනීමේ ස්ටෝලන් ඇසට්ස් රිකවරි වැඩසටහනකට අහිමි වුණු සම්පත් නැවතත් වරක් ලබා ගැනීමේ වැඩසටහනකට අපි ක්‍රියාත්මක වෙනවා. ඒට අපි විපක්ෂයේ ඉඳගෙන මුළු පුරලා තිබෙනවා. ඒක ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ බුද්ධි මණ්ඩපයත් සමගී නීතිඥ සංගමයත් ඉදිරිපත් කරපු මූලික ඓතිහාසිකම් පෙත්සමක් තුළ රටේ ආර්ථික බංකොලොත් භාවයට වගකිව යුත්තේ ආර්ථිකයේ මනා ලෙස පාලනය නොකිරීමේ කර්තව්‍ය ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී.වී. ජයසුන්දර, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්‍රා ඒ වගේ මාටිගල ඇතුළු මූල්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් ඒකට වග කියන්නට ඕනේ කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ 4 එහික තීන්දුවක් කරහා ලබා දුන්නා. ඒ අපි විපක්ෂයේ ඉඳගෙනම ආරම්භ කරලා තියෙන මේ වැඩසටහන මොකද ඒ වැඩපිළිවෙල හරහා අපි ඊළඟට මේ රටේ ආර්ථික බංකොලොත් භාවයේ ක්‍රියාත්මක කරපු ඒ නායකයන්ට විරුද්ධව මේ රටේ අසහනයට පීඩනයට ලක්වුණු ප්‍රජාව මූලික ඓතිහාසිකම් පෙත් සම්හරහා ඒ නායකයන්ගෙන් මේ රටේ ජනතාවට වන්දි ලබා දෙන වැඩසටහනට අපි ප්‍රවේශ වන්නට බලාපොරොත්තු වෙනවා. 10 වෙනි වැඩපිළිවෙල පියවර පැහැදිලිවම අපි විශ්වාස කරනවා අධ්‍යාපන ක්‍රමේ සාධනීය වෙනසක් සිදු වෙන්නට ඕන. අපේ රට ස්මාර්ට් කන්ට්‍රි එකක් වෙනවා නම් ස්මාර්ට් පොලිටිකල් පාර්ටිස් නෙවෙයි අපි ගොඩනගන්නට ඕන. අපි ගොඩනගන්නට ඕන ස්මාර්ට් එඩියුකේෂන්, සුහුරු අධ්‍යාපනය. සුහුරු අධ්‍යාපනයක් තුළින් සුහුරු පාසල බිහි වෙනවා, සුහුරු ශිෂ්‍යයා බිහි වෙනවා, සුහුරු තාරුණ්‍ය බිහි වෙනවා, සුහුරු පුරවැසියා බිහි වෙනවා, සුහුරු රට බිහි වෙනවා. ඒ සුහුරු රටත් සමග ගෝලීය සුහුරු පුරවැසියා, ස්මාර්ට් ග්ලෝබල් සිටිසන්. අපි මේ රටේ පොදු ජනතාව ඒ තැනට ගෙනෙන්නට කටයුතු කරන්නට ඕන. රටේ ක්‍රියාත්මක වන ගිරාපෝතක කටපාඩම් අධ්‍යාපන ක්‍රමය, පැරට් ලර්නින්, රෝට් ලර්නින් ක්‍රමය වෙනුවට ප්‍රශ්නයක් ඇනලයිස් කරලා ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නට, උත්තර ලබා දෙන්නට පුළුවන් සුහුරු ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදයක ශක්තිමත්ව කටයුතු කරන්නට පුළුවන් හොඳ සුහුරු ප්‍රතිපත්ති සම්පාදකින් මේ තුළ නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපි දැවැන්ත ප්‍රතිසංස්කරණයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය, මූලික අයිතිවාසිකම් වලින් ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් වලට පමණයි. මේ වර්තමාන ෆන්ඩමෙන්ටල් රයිට්ස් චැප්ටර් එක කොන්ස්ටිටියුෂන් එකේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ පරිච්ඡේදය ඇත්ත වශයෙන්ම නියෝජනය කරන්නේ එක්තරා දේශපාලන දෘෂ්ටි කෝණයක් පිළිබඳව විශ්වාසය තිබෙන කණ්ඩායමක් පමණයි. නමුත් ලෝකයේ බොහෝ රටවල් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට ඒ නිසි වැදගත්කම ලබා දෙනවා. සේම ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් වලටත් මුල් තැන ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙලා තියෙනවා. එනිසා පොලිටිකල් ඇන්ඩ් සිවික් රයිට්ස් පමණක් නෙවෙයි එකනොමික් සෝෂල් කල්චරල් රයිට්ස් වලටත් අපි මුල් තැන දෙන්නට ඕන. මතක තබා ගන්න, අධ්‍යාපනයත් මූලික අයිතියක්, සෞඛ්‍යයත් මූලික අයිතියක්, තමන්ගේම භූමියක ජීවත් වීමේ අයිතිය, තමන්ගේම නිවසක ජීවත් වීමේ අයිතියක් මූලික අයිතියක්. අපි බලාපොරොත්තු වෙනවා මූලික අයිතිවාසිකම් පිළිබඳ ඒ මාතෘකාව වඩාත් පුළුල් පරාසයකින් සංයුක්ත වන ආකාරයට නිර්මාණය කරන්න. 12 වෙනි පියවර හැටියට අපි කියන්නට කැමති පරිසර හිතයිෂී හරිත තිරසර සංවර්ධන රටාවක් නිර්මාණය කරන්නට අපි කටයුතු කරනවා. අපි දකිනවා ග්‍රීන් බොන්ඩ්ස්, කාබන් ක්‍රෙඩිට්, ඒ වගේ තිරසර පරිසර නව සංකල්ප හරහා ලෝකයේ විවිධ විකල්ප සංවර්ධන ක්‍රියාදාමයන් නිර්මාණය වෙනවා හරිත කේන්ද්‍රීයව. මං හිතනවා අපි රටක් හැටියට මේ ශේෂ්ත්‍රයෙන් අපි ඉක්මන් ගමනක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නට ඕන. 13 වෙනි පියවර හැටියට අපි අපේ මාතෘභූමිය තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය බුද්ධි කේන්ද්‍රස්ථානයක් හැටියට නිර්මාණය කරන්නට ඕන. තොරතුරු තාක්ෂණ අපනයන ප්‍රවර්ධනය කරන්නට අපි කටයුතු කරන්නට ඕන. IT එක්ස්පෝස් කියන්නේ ඉක්මනින්ම අපිට දිනා ගන්නට පුළුවන් අපනයන ඉලක්කයක්. නමුත් ඒ සඳහා අවශ්‍ය මානව සම්පත, ඒ වගේම යටිතල පහසුකම් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් කිරීමේ වැඩපිළිවෙල මහ පොළොවේ යථාර්ථයක් බවට, වේදිකාවලට සීමා වුණු සටන් පාටවලින් තොරව අපි කතාව ක්‍රියාවට නංවන ඩෙක්ලරටරි පොලිසි, ඇක්ෂන් පොලිසි බවට පත්වෙන වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වෙනවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ස්ථාපනය කිරීම රටේ වැදගත්ම ජාතික අවශ්‍යතාවයක් හැටියට අපි හඳුනාගෙන තිබෙනවා. 14 වෙනි පියවර හැටියට කෘෂිකර්ම ශේෂ්ත්‍රෙත්, ධීවර ශේෂ්ත්‍රෙත් නැවත හිතා බලලා අලුත් වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වන්නට ඕන. කෘෂි තාක්ෂණයට අපි අද මුල් තැන ලබා දෙන්නට ඕන. ඇග්‍රෝ ටෙක්නොලොජි වලට, ඒ වගේම පෝස්ට් හාවස්ට් තාක්ෂණය, පසු අස්වනු තාක්ෂණය, ඒ වගේම තාක්ෂණය විසින් සවිබල ගැන්වුණු ගොවිජන ප්‍රජාව, කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයේ නියැලෙන ඔය විවිධ කෘෂිකර්මාන්තවල නියැලෙන හැම ගොවියෙක්ම සුහුරු ගොවියෙක්, ස්මාර්ට් ෆාම කෙනෙක්, ටෙක්නොලොජිකලි එම්පවර්ඩ් ෆාම කෙනෙක්, තාක්ෂණය අතින් සවිබල ගැන්වුණු ගොවි පරපුරක් අපේ රටේ නිර්මාණය කරන්නට ඍජු රාජ්‍ය දායකත්වය අපි ලබා දෙනවා. ධීවර ශේෂ්ත්‍රයේ රට වටේම මුහුද තිබුණත් අපි මත්ස්‍ය නිෂ්පාදනය තුළින් අපි ස්වයං පෝෂිත නැහැ. ඒ වගේම කොන්ටිනෙන්ටල් ෂෙල්ෆ් එකේ ඉඳලා මුහුදේ ගැඹුරු මුහුද දක්වා අපිට අයිති අනන්‍ය ආර්ථික කලාපයක් තිබෙනවා. එක්ස්ක්ලූසිව් එකනොමික් සෝන් එකක් තිබෙනවා. නෝටිකල් මයිල්ස් 200ක 1981-82 ක්‍රියාත්මක වුණු යුනයිටඩ් නේෂන්ස් ලෝ ඔෆ් ද සී කොන්ෆරන්ස් එකේ ඒ නිගමනයක් හැටියට අපිටත් විවිධ දූපත් වලටත් මේ ඒ වගේම කෝස් ලයින් එකක් තිබෙන රටවල් වලටත් මේ එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එකේ අයිතිය ලැබුණා. අපේ රටට ලැබුණු අයිතිය උපයෝගී කරගෙන අපිට බැරි වෙලා තිබෙනවා මේ අනන්‍ය ආර්ථික කලාපය තුළ තිරසර සංවර්ධන රටාවකට sustainable development එහෙම නැත්නම් sustainable exploitation of resources සම්පත් සංවර්ධනයට යොමු කිරීමේ තිරසර වැඩසටහනකට අපිට ප්‍රවේශ වන්නට බැරි වෙලා තිබෙනවා. ඒ නිසා ධීවර ශේෂ්ත්‍රයේ ඒ වගේම මුහුදු සම්පත කියන මාතෘකාව තුලත් අපිට සිද්ධ වෙනවා විදේශීය තාක්ෂණයත් ඒ වගේම ප්‍රාග්ධනයත් අපේ රටේ මේ මුහුදු සීමාවේ අයිතියක් දෙක මුසු කරගෙන ඒකාබද්ධ ව්‍යාපෘති තුලින් joint ventures තුලින් අපිට පුළුවන්කම තිබෙනවා තිරසර සයුරු සම්පත් සංවර්ධනයකට යොමු වන්නට. 15 වෙනි පියවර හැටියට අපි අදහස් කරනවා පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය වේගවත් කරන්නට. පුනර්ජනනීය බලශක්ති නාමයෙන් අද වෙන විට මේ රජය unsolicited proposals ක්‍රියාත්මක කරලා ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට බැරි ආයතනවලට පර්මිට් ලබා දීලා පෙරලා එම පර්මිට් එක තවත් ආයතනවලට විකිණීමේ ජාවාරම්කාර ක්‍රියාදාමයක් අද සිද්ධ වෙනවා පුනර්ජනනීය බලශක්තියේ නාමයෙන්. බංකොලොත් රටකත් මේ වගේ දූෂිත වංචා ගනුදෙනු ක්‍රියාත්මක කිරීම කනගාටුවට කාරණාවක්. ඒ වගේම ඉඩම සහ නිවස කේන්ද්‍රීය කරගෙන යන වැඩසටහන අපේ 16 වෙනි වැඩසටහන. ඉඩම නිවස කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ ගෘහමූලික සංවර්ධන රටාවකට අපි මුල පුරන්නට ඕන. ඉඩමක අයිතිය ලබා දෙනවා වගේම ඒ ඉඩම ගොඩ ඉඩමක් නම් නිවසක් තනා ගැනීමේ අයිතියට අපි ශක්තිය ලබා දෙන්නට ඕන. ඒක ගොවිබිමක් නම් ඒ ගොවිබිම තුළ නව තාක්ෂණ ක්‍රමවේද තුළ ඒ සීමා සහිත බිම තුළින් වැඩි කාර්යක්ෂමතාවය තුළ නිෂ්පාදනයේ ඵලදායිතාවය වර්ධනය වෙන වැඩසටහනකට අපි යන්නට ඕන. ඒ නිසා ඉඩම නිවස කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ ජාතික සංවර්ධන වැඩසටහනක් ගෘහමූලිකය කේන්ද්‍ර කරගත් ජාතික සංවර්ධන වැඩසටහනකට අපි මුල පුරන්නට ඕන. ඒ වගේම නිපුණතාවය කුසලතාවය සුහුරු දැනුම ලබාගත් එයින් හෙබි මහා දැවැන්ත ශ්‍රම බලකායක් අපේ රටේ නිර්මාණය කරන්නට ඕන. ඒ උදෙසා හොඳ නිදසුනක් තිබෙනවා ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල IITs and IIMs Indian Institutes of Technology Indian Institutes of Management ඒ සංකල්පය මම විශ්වාස කරනවා අපි විශ්වාස කරනවා මේ රට තුලත් මූලිකව පළාත් මට්ටමින් දෙවනුව දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපනය කරලා ඒ ශ්‍රී ලංකන් Institutes of Technology ශ්‍රී ලංකන් Institutes of Management හරහා අපේ ශ්‍රම බලකායේ නිපුණතාවය සාක්ෂරතාවය කුසලතාවය වර්ධනය කරනවා වගේම බොහොම පැහැදිලිව කියන්නට ඕන පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ජනතාවාදී වැඩපිළිවෙලක්. ඒ කියන්නේ ආයතනවල ඉන්න සේවක පිරිසකගේ ඒ අයිතීන් සුරක්ෂා වෙන ආකාරයට අපිට ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්නට සිද්ධ වෙනවා. හැමදාමත්ම පාඩු ලබන ආයතන අපිට රටේ බදු ගෙවන්නන්ගේ මුදල් වලින් දිගින් දිගටම පෝෂණය කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ සේවක අයිතිවාසිකම් සුරක්ෂා කරගෙන සමාවෙන්න. ඒ සේවක අයිතිවාසිකම් සුරක්ෂා කරගෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් උදස් ලබාගෙන ඒ වැඩපිළිවෙලකට මුල පුරන්නට. ඒ වගේම 18 වෙනි පියවර හැටියට බොහොම පැහැදිලිව කියන්නට ඕන ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්නට අපේ රටේ ඒ ප්‍රධාන කුළුණු තුන ව්‍යවස්ථාවේ සඳහන් කුළුණු තුන විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය ඒ අතර තිබෙන සංවරණ සහ තුලන වැඩපිළිවෙල separation of powers ඒ ව්‍යුහය තද බල ලෙස සුරක්ෂා කරන්නට අපි කටයුතු කරනවා. අපි දන්නවා 4 වෙනි කුළුණ තමයි නිදහස් මාධ්‍ය. ඒ නිදහස් මාධ්‍යයට අද මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. අද බොහොම පැහැදිලිව මේ සභාවෙම අධිකරණ ඇමතිවරයා පිළිගත්තා ඔන්ලයින් සේෆ්ටි බිල් එක අනුමත කරගැනීමේදී අඩුපාඩුකම් ගණනාවක් එක්ක තමයි ඒක අනුමත කරගෙන තිබෙන්නේ. වෙනත් වචනයකින් කියනවා නම් කතානායකවරයා ප්‍රමුඛ රාජ්‍ය පාර්ශ්වෙන් හරියාකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීන්දු තීරණ රෙගුලාසි ඒ යෝජනා සමාවෙන්නේ රෙගුලාසි නෙවෙයි නිගමනයන් අනුගමනය නොකරමින් තමයි මේ පාර්ලිමේන්තුව කටයුතු කරලා තිබෙන කියන එක ගැන අධිකරණ ඇමතිවරයා ඒක සත්‍යක් කියන එකත් මේ සභාවේ ප්‍රකාශ කරා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්නට කැමති එක කාරණාවක් ඔන්ලයින් සේෆ්ටි බිල් එක අපි අනිවාර්යයෙන්ම වෙනස් කරනවා අනිවාර්යයෙන්ම ඒක සංශෝධනය කරනවා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව විවිධ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කරලා සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවෙන් ඇත්ත වශයෙන්ම සත්‍යය ජයග්‍රහණය කරන සේෆ්ටි බිල් එකක් ඔන්ලයින් සේෆ්ටි බිල් එකක් චරිත ඝාතනයට යොමු නොවන ඔන්ලයින් සේෆ්ටි බිල් එකක් මේ රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රවර්ධනය කරන ඔන්ලයින් සේෆ්ටි බිල් එකකට අපි මුල පුරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් පැහැදිලිවම කියන්නට ඕන ජනාධිපතිවරයා මේ සභාවෙත් කිව්වා ඊට පස්සේ ඒක බැරි තැන ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන මීඩියා ඩිවිෂන් එක හරහා ලබා දුන්නු ප්‍රකාශනවලිනුත් කියනවා කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක විධායකයේ කොටසක්ලු කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ස්ථාපනය කරලා තිබෙන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලයට සංවරණයක් සහ තුලනයක් හැටියට චෙක් ඇන්ඩ් බැලන්ස් එකක් හැටියට මේක පිළිබඳව මං හිතන්නේ රටේ ජනාධිපතිවරයා හැටියට විශේෂයෙන්ම නීතිඥවරයෙක් හැටියටත් ජනාධිපතිවරයා හොඳ අවබෝධයක් ලබා ගන්නට ඕන කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක ස්ථාපනය වුණේ විධායක ජනාධිපතිවරයාට තිබුණු තනි බලය වෙනුවට ව්‍යවස්ථා සභාවේ මැදිහත් වීමත් තුළ වඩාත් ප්‍රබුද්ධ වඩාත් ප්‍රශස්ත පත්කිරීම් වලට යොමු වීම සඳහා ජනාධිපතිවරයාගේ unfettered executive power එකට විරුද්ධව checks and balances ක්‍රමයක් ස්ථාපනය කිරීම සඳහා තමයි constitutional council එක ස්ථාපනය කරේ මේක පිළිබඳව රටේ ජනාධිපතිවරයාට අවබෝධයක් නොතිබීම ගැන ඇත්ත වශයෙන්ම අපි කනගාටුට ලක් වෙනවා. ඒ වගේම රටේ සිටිනවා අවදානමට ලක්ුණු කොට්ටාසය. ඒ අය වෙනුවෙන් ජාතික ප්‍රඥප්ති සකස් කරලා විශේෂයෙන්ම ජනාධිපති කාර්යසාධක බලකාය ජාතික සංවර්ධන මෙහෙයුම් ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා. මේ රටේ කාන්තා පරපුර, මේ රටේ ළමා පරපුර, මේ රටේ ආබාධිත ප්‍රජා, මේ රටේ තරුණ පරපුර, විශ්‍රාමික ප්‍රජාව, වැඩිහිටි ප්‍රජාව, වතු ප්‍රජාව, ඒ වගේම මේ රටේ කාන්තා මූලික ගෘහ ඒකක women headed households මෙන්න මේ සමස්තය ඒ කොට්ටාසය අවදානම් කොට්ටාස vulnerable sectors of our society සමාජයේ ඒ අවදානමට ලක්ුණු ඒ කොට්ටාස පැහැදිලිවම අපි රැක බලා ගන්නට ඕන ආරක්ෂා කරන්නට ඕන ඒ සඳහා ගත යුතු පීවර සියල්ලක්ම ක්‍රියාත්මක කරන්නට අදහස් කරනවා 20 වෙනි පීවර හැටියට අපේ රට තුළ ජාතික සමගිය සංහිඳියාව සහෝදරත්වය මිත්‍රශීලීත්වය සහ හැම අංශයකම අන්තවාදය අපි අනිවාර්යයෙන්ම පිටු දකින්නට ඕන අන්තවාදයට බොහොම පැහැදිලිව අපි රටක් හැටියට විරුද්ධ වෙන්නට ඕන ජාතිය ආගම කුලය පන්තිය තරාතිරම කේන්ද්‍ර කරගත් කුමන හෝ අන්තවාදයක් තිබෙනවා නම් අපි විශ්වාස කරනවා ඒ අන්තවාදය රටට අහිත කරයි අවසාන වශයෙන් මම කියන්න කැමති විශේෂයෙන්ම අපේ මේ පියවර 20ත් සමග අපේ රටේ ප්‍රශ්නවලට අපි හිතන ආකාරයට අපි විශ්වාස කරනවා අපේ රටේ රුපියල් හිඟයට අපේ රටේ ඩොලර් හිඟයට බොහොම පැහැදිලි වැඩසටහනක් අවශ්‍යයි ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන වණං කියමනක් තියෙනවා it's rupees that we need it's dollars that we need එක්තරා කාලයක ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන ශාස්ත්‍රයේ ප්‍රකාශයට පත් වුණා it's the economy stupid කියන ප්‍රකාශය අපිටත් කියන්න තියෙන්නේ අපේ රටේ ප්‍රශ්නවලට රුපියල් කොහොමද ජෙනරේට් කරන්නේ ඩොලර්ස් කොහොමද ජෙනරේට් කරන්නේ අපේ ජාතික ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය කොහොමද එවන් වැඩපිළිවෙලකට යොමු කරන්නේ අන්න ඒ සඳහා අපි ඉදිරිපත් කරපු මේ සංක්ෂිප්ත පියවර 20 මම කියන්නේ මේ පියවර 20ෙන් අංග සම්පූර්ණව විකල්ප රාජ්‍ය පාලනයක් පිළිබිඹු වෙනවා කියලා. නමුත් සීමා සහිත කාලවකවානුව තුළ මේ රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා මොකක්ද විසඳුම? මොකක්ද උත්තරය? මොකක්ද විකල්පය? අපි මේ පියවර 20 හරහා මේ රටේ ජනතාවට විකල්ප මාවත එලි දැක්වා. ඒ විකල්ප මාවත මැද මාවතයි. ඒ විකල්ප මාවත ජනතාවාදී ජනතා කේන්ද්‍රීය ජාතික සංවර්ධන ගමන් මාර්ගයයි. ස්තුතියි.
ඔබට ස්තුතියි.